நாமும் விமலாங்கிறது පින් අසංගත ධනතුන් කියලා නිරෝධයේ මොකද කියන ධනතුන් කියන සාමාන්‍ය අසංගත ධනතුන් නිරෝධයේ මොකද කියන දැන් නලසූතු දේශනාවේ බුදුරජාණන් වහන්සේගේ මහා බෝධිසත්වයන්ගේ සම්මා සම්බුද්ධත්වයට කරන මානම මෙන්න මෙහෙම හැලීමක් ආවම එතමයි මේ සත්‍ය ජනමන වේදයන් වල ජනමනේ තීතරවට පත් වෙන මේ ජනමන දෙයිමෝල් ඩොමෙන් ඉක්මෝල් දන් දෙන්නේ අනිදී සත්‍ය කවදාද ජනමනේ ඉක්මෝයයිද දැන් මම මෙන්න දවසේ මෙන්න ප්‍රශ්නේ ඇති වුණා මම තරුණා අන්න ඒකම උන්වහන්සේ ඒ මොහ පෙර නොදෙවිච්ච රෝක්ෂ මානසිකාරයේ විපරිණ සූත්‍රය කොහොමද නිසාද ජනමන කොහොමද ඇති කුලින්ද ජනමන කියලා එතන නැතිවෙච්ච මෙලෙක වෙනවා පිටුනවා මෙලොවේ සිල් බෝසත්යන් වහන්සේලා සම්මා සම්බුද්ධත්වයේදී මේ සාක්ෂාත් කරන්නේ ලෝකේ ධර්මතාව ලෝකේ ස්වභාවය හරියට අඳුරගන්න. මේ ලෝකේ පිළිගත් බාලකෝ ඒ ස්වභාවය විදනස් වෙන්නේ නෙමෙයි කරු. මේ මානසිකාවේ ඇති වෙනවා තේකන උන්වහන්සේට ඊළඟට ලැබුණ පිළිතුර තමයි ජාතියේ හේතුන් කියනවා. එතකොට මාර්ග ක්‍රමාවේ පෙර නොතිබීච්ච යෝනිසෝ මානසිකාවේදී මේ උත්පත් ධර්මතාවයේ පිළිබඳව මේ අවසන් කෙරෙනවා. එතකොට කොහොමද කවිගල්ගේද ජාන්මේ කියලා ආයතන නෝකම් විසිනවා. එතකොට පොඟුළු කුමයි දැන් දැනන්න පරිසම්පාද වෙන ඒ බවේ නිසා ජාන්මේ කියලා පිළිතුරක් උනාන්සේ දෙන්න. පොලිසත් ගන්නවා සම්මා සම්බුද්දේ සාක්ෂාත් කරගන්න නෑ. මේ වෙලිවසනේම කරවාදී වෙලා උඹේම සානුසු දෙන්නානේ. පිළිතුරුපාත ඥානක ඒ උපේන වාසනාංශයෙන් නාමයක් සුදුතාවක නාමයක් ලෙස අදින සම්පේය මෙදී තමගේ අනන්ත ප්‍රමාණ පෙරදීවිද දකලා මේ ජරා මරණ දුක ධ්‍යාන සමාධි කොයිතරම් දිනු කරත් ඉහළම මට්ටමක දිනු කරත් විසඳිලා නැහැ කියලා තේරුණා. ඔගොල්ලෝ කොහොමද සද්ධා මාත්‍රයෙන් පෙරදීවිද දිනුවයි කියලා පිළිගැනීම වෙනකොට උන්වහන්සේද අවබෝධ කරපු දවසේ මුල් කාලේ හතරවෙනි ධ්‍යානයේදී පුරුදු කරලා පෙර ජීවිත තමා විසින්ම මනාව දැනගැනීමේ විනිශ්චය කළ බැලුවා. ඒ කලපු වෙලාවේ තේරුනේ කෙලවරක් පේන්නේ නැහැ. අනමත කෝයම් බික්කෝ සංසාර මේ ගමන කෙලවරක් මුල් තැනක් පෙන්වන්න පුළුවන්කම නැහැ. උපා කෝටි නපඥානෙත් මුල් කෙලවර මනවන්න. එතකොට මේ සත්‍ය කවද්ද එහෙනම් මේ ජරා මරණ දුකෙන් නිදහස් වෙන්නේ කොහොමද? මේ සත්‍ය මේ නිදහස් කරන්නේ කියන ආව කරුණස් අවශ්‍යතාවය මේ වගේ දෙහිද වෙන්නේ. මෙන්න මේ හැඟීමත් එක්ක තමයි පස්චිම යාමේ කියන්නේ පාන්දර දෙකෙන් විතර පස්සේ මේ දුපෝපාද ඥානයත් මේ කුසල් කරන පිරිස ධ්‍යාන වඩන පිරිස අරූප ධ්‍යාන වඩලා නේව සංඥා නාසඤ්ඤායතන සමාධිය වඩන පිරිස මරණයෙන් පස්සේ නේව සංඥා නාසඤ්ඤායතන කියන බ්‍රහ්මතලයේ උපදිනවා මිසක් ලෝකයෙන් ඉක්මවා යන්නේ නැහැ. තව පිරිසක් නිරය තිරිසන් ලෝක ප්‍රේත ලෝක කියන තැන්වල නැවත. එහෙනම් තවද මේ නැවත නැවත ජරා මරණයෙන් නිදහස් වෙන ඒ තැනට වැබෙන්නේ මෙන්න මේ අවශ්‍යතාවයත් එක්ක. ඒ හැඟීම ඉපදෙනකොට තමයි උන්වහන්සේට මේකට හේතුවක් වෙනවා. කුමක්ද? ජාතිය කියන දේ ඇතිකල්ලි ජරා මරණයයි පැනවීම වෙන්නේ. එතකොට ජාතිය කුමක් ඇතිකල්ලිද කියලා විමසනකොට යෝනිසෝ මනසකාරය ඉපදෙනකොට ලැබෙනවා. භවය කියන කාරණාව ඇතිකල්ලි ජාතිය කියන දේ පැනවෙන්නේ. එතකොට ජාතියයි පැනවෙන නිසා ජරා මරණයයි පැනවීම සිද්ධ වෙනවා. එහෙනම් කුමක් ඇතිකල්ලිද භවය කියලා නැවත උන්වහන්සේට ඒ නුවණින් විමසීම ඇති වෙනකොට උපාදාන හේතුවෙන් භවය කියලා මෙන්න මේම නොතිබුණු ඥානයක් උපදින්න පටන් ගන්නවා. දැන් මේක දැනගෙන උන්වහන්සේ කාගෙන් හරි ඉගෙනගෙන හිටපු න්‍යායක් ඔස්සේ යනකක්වත් නෙවෙයි මේ. දැන් අපි මේක පොත දිහා බලාගෙන අහගෙන හෝ ඉගෙනගත්ත තොරතුරු ටිකට දැන් අපි විමසනවා. ජරා මරණ කුමක් නිසාද? උපත නිසා. උපත කුමක් නිසාද? භවය නිසා. හැබැයි උන්වහන්සේ භවය කියලා කියනකොට හොයාගන්නේ ඔව් තමන්ගේ ජීවිතය තුළම දැන් ගවේෂණය කරනවා භවය කියන මෙන්න මේ කාරණාව කුමක් කළේද? අපි අර්ථ විස්තර වශයෙන් පස්සේ කතා කරමු. හරි නේද? මම කෙටියෙන් ආපහු තනිය තාරම් ගිහින් ඊට පස්සේ මේ දෙන දෙන්න. එතකොට දැන් මිනිස්ත්‍ය කිරීමන භවයයි කියන දෙයක් හම්බ වෙන්නේ උපාදානය කියන දෙයක් ඇති කල්ලි. එතකොට ජරා මරණ දුක කියන දේ ඉක්මවා යාම අවශ්‍ය වෙන කෙනාට දැන් අවසන් කරන්න තියෙන්නේ භවය කියලා දෙයක්. හැබැයි භවය කුමක් ඇති කල්ලිද කියලා විමසීම වෙනකොට තණ්හාව කියලා දෙයකින් කියන ආයේ අලුත් දෙයක් පිළිබඳව මේ හේතුව නිසා ඒ ඵලය කියලා දෙයක්. තණ්හාව ඇති කල්ලි උපාදානයි. එතකොට දැන් ජරා මරණ දුක කියන දේ දැන් මේ වෙනකොට උපදලා දෙන්නේ කුමකින්ද කියලා විමසලා බලනකොට තේරෙනවා ඒක උපදලා දෙන්නේ මොකකින්ද? තණ්හාවෙන්. මේ වෙනකොට හොයන් ආව ඇවිල්ලා නැවතිලා තියෙනවා තණ්හාව කියන දේ. හැබැයි තණ්හාව කුමක් ඇති කල්ලිද කියලා විමසනකොට තියෙනවා වේදනාව ඇති කල්ලි තණ්හාව. වේදනාව විඳීම කියලා යමක් තියෙනවා නම් ඒ වේදනාව කියන දේ ඇතිකල්ලි තමයි තණ්හාව කියන දේ පැනවෙන්නේ. එතකොට වේදනාව කුමක් ඇතිකල්ලිද? ස්පර්ශයේ ඇතිකල්ලි වේදනාව. එතකොට දැන් ජරා මරණ දුක් නැති කරනවායි කියලා ඒකට අකමැති වුණු කෙනාට උපත නැති කරලා ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් කියලා ඇවිල්ලා නවතින්න බෑ. හේතුව උපත කියන දේ හැම නිකන්ම නැති වෙන එක නෙවෙයි නේද? එතකොට එහෙනම් එයා උපත නැති කරන්න භවය කියන දේ නැති කළ යුතුයි. භවය නැති කරන්න බෑ. ඒක නැති කරන්න උපාදානය නැති කළ යුතුයි. උපාදානය නැති කරන්න බෑ. ඒක නැති කරන්න තණ්හාව නැති කළ තණ්හාව නැති කරන්න බෑ. ඒ තණ්හාව නැති වෙන නම් විඳීම කියන දේ නැති කළ වේදනාව කියන දේ නැති කළ යුතුයි. වේදනාව ඇති කරලේ පහල ඔක්කොම තියෙනවා. එකයි න්‍යාය. ඊළඟට වේදනාව කියන දේ කුමක් නිසාද? කොට ස්පර්ශය නිසාය කියලා කියන. එහෙනම් දැන් පහල සියල්ලම නිර්මාණය කළේ මූලයේ කියලා මේ වෙනකොට අඳුම ගන්න පුළුවන් තැන තමයි මොකද්ද? ස්පර්ශය කියන්නේ. ස්පර්ශය ඇතිකල්ලි ආයට කිසිවක් නවත්තන්න නවත්තන්න බෑ. එහෙම නවත්තන්න පුළුවන් කියලා දෙයක් වෙන්නේ නැහැ. ඒක තමයි අපට බුදුරජාණන් වහන්සේ මහෝපදේශ කියලා දෙයක් කියාදෙනකොට කියන ඔබට මේ ඉන්න වැඩිහිටිම හෝ වේවා පිළිගන්න හෝ වේවා මම බුදුහාමුදුරුවන්ගෙන්ම දහම ඇහුවේ කියලා අහුවා කවුරු රැවිලා කියනකොට ඔබ මෙන්න මේ දේ ගලපලා බැලිය යුතුයි. ඔබටද පටිච්ච සමුප්පාද න්‍යායට ගලපන්න, ආර්ය සත්‍ය හතරට ගලපන්න, රාග දේශ මොහොමයෙන් දුරු වෙනවද කියලා ගලපන්න. එතකොට යම් කිසි කෙනෙක් අද්භූත විදිහට මේ එකින් එකින් සම්බන්ධ වෙලා තියෙන ධර්මතාවය ඉහළ කොටස ඉතුරු වෙලා තියද්දී පහළ කොටස නවත්තනවායි කියලා දෙයක් කරන්න පුළුවන්කම නැදින් දෙයක් අයින් කරනවායි කියලා දෙයක් කරන්න දැන් තණ්හාව අයින් කරනවා මොනා තියාගෙනද? වේදනාව තියාගෙන, ස්පර්ශය තියාගෙන තණ්හාව අයින් කරනවා කියලා දෙයක් කවුරු හරි කියනවනම් ඒක කවදාවත් විය හැකි දෙයක් නෙවෙයි. කළ හැකි දෙයක් නෙවෙයි. අඳුනගන්න තියෙනවා මේකේ අපිට මුලක් තියෙනවා. මේකේ මේ ආරම්භ වෙන තැනක් තියෙනවා. මේක හොයාගෙන යන්න අපිට මේ වචන තොරතුරු ටිකක් බෙදලා විස්තර කරලා දෙන එක නෙවෙයි මේ කරන්නේ. හොඳම අදහස මේ ක්‍රමයෙන් කියන්නේ අපි අද පිළිගන්න දේ ඉපදෙන්නේ කොහොමද කියන තැනකට අපි අරන් යනවා. හරි, මේ ගොල්ලෝ මේ කියන කාරණා ගැන නැවත අහන්නවා අවශ්‍ය වෙලාවෙදී අහන්න. හරිද? එතකොට දැන් ස්පර්ශය කියන කාරණාව තියෙනකම් ජරා මරණයි කියන කාරණාව නවත්තන්න පුළුවන්ද? පැහැදිලිනේ. එහෙනම් ස්පර්ශය එහෙනම් ඉබේ හටගත්ත දෙයක්ද, කවුරු හරි මවපු දෙයක්ද, නැත්නම් මේකට හේතුවක් තියෙනවද කියලා හොයනවා. ඒ හොයනකොට හම්බ වෙනවා ස්පර්ශය කියන්නේ ආයතන ඇතිකම්. එහෙනම් ආයතන කියලා යමක් ඇත්නම් ජරා මරණයයි පණවන එක නවත්තන්න, විඳින එක නවත්තන්න බැහැ. ඊළඟට ආයතනය කියන දේ නිකම්ම හටගත්ත දෙයක් නම් නිකම්ම අවසන් වෙලා යයි. ප්‍රතිපදාවක් මොකක් හරි කරන්න ඕනේ නෑ. කවුරු හරි මැව්වොත් මවපු කෙනාම මේක නැති කරලා දාන්න ඕනේ. එහෙම නොත් ඒක අවසන් වෙනවා මිසක් නැති කරන්න ක්‍රමයක් නෑ. හැබැයි බලනවා මේ ආයතන කියලා කියන්නේ මේ හටගත්ත දෙයකුත් නෙවෙයි, මවපු දෙයකුත් නෙවෙයි. එහෙනම් මේ ආයතන කියන්නේ මොකක්ද? ඇතිකල්ලිද කියලා හොයනකොට හම් වෙනවා නාම රූප ඇතිකල්ලි තමයි ආයතන කියන තැන හම් වෙනවා. එතකොට දැන් එහෙනම් නාම රූප කියන කාරණාව ඇතිකල්ලි ජරා මරණය කියන කාරණාව ඇත කියලා බාර ගන්න වෙනවා මිසක් ඒක අත්හරින්න පුළුවන් ක්‍රමයක්. පැහැදිලි? මම මේ අතර ටික මුකුත් කියන්නේ නැත්තේ මේන් එකින් එක සම්බන්ධ වෙලා අවසානයේට ඇයි උන්වහන්සේට ඇති වෙච්ච හැඟීම උපත්ලා දීලා තියෙන තැන මෙතනයි කියලා දැන් තේරෙනවා. මේ ලෝක සත්‍යය මේ ජරා මරණය පිට වෙලා ඉන්නවා මේ නිදහස් වෙන්නේ නෑ. මොකක් නිසාද මේ ජරා මරණ කියලා දෙයක් හටගත්තේ? ඒකයි උන්වහන්සේ මේ හොරන්නේ. එතකොට ඊළඟට මේ නාම රූප කියන්නේ කොහොමද ඇතිකල්ලි හට ගන්න උපදින දෙයක්ද කියලා පරිශීලනය කරනකොට එනවා විඥානයේ ඇතිකල්ලි නාම රූප. හරි නේද? විඥානයේ ඇතිකල්ලි නාම රූප. එතකොට දැන් එතකොට ඕගොල්ලෝමයි ජරා මරණය කියලා කිව්වදී දැන් තව විදිහකට දැන් ඕගොල්ලොන්ට මට අඳුර ගන්න කියනවා. ඒ ජරා මරණය කියලා කියපු තැන මොහොත් අත්දැකීමක්ද මෙහෙනම් මේ තියෙන්නේ? විඥානය දැකීම. විඥානය කියන දේ ඉපදුනොත් ජරා මරණ කියන කාරණාව නවත්තන්න බෑ. හරි, එතකොට දැන් ගොරෝසුවටම ජීවත් වෙන කෙනාට ජරා මරණය කියලා තේරුණාට මේ විඥානය අත්දැකීම කියලා තේරෙනවද? හැබැයි ඉතින් මේ ලෙඩ වෙනවා, මේ වයසට යනවා, අනේ මම මැරෙනවාය කියලා මේ උපදින දේ විඥානයක් නැත්තම් උපදීද? එහෙනම් දැන් ජරා මරණයි කියලා මුලින්ම ගොරෝසුවට තේරෙච්ච දේ ඒ ජරා මරණය කියන දේ ඉපදවලා තියෙන්නේ කොතනින්ද? මොකකින්ද? විඥානේ. පැහැදිලිව මේකයි ඕගොල්ලෝ අහන්නේ සමහර විට නාමෝ ඒකෝන්තෝ රූපෝ දතියෝ විඥානේ මැද්දේ. මේවා කියන්නේ නිකම් විහිළුවට අපට දෙපැත්තට බෙදලා විඥානේ මැදට දාගෙන බලන් ඉන්න නෙවෙයි. මේ කියනකොට කියනවා ජීවිත අත්දැකීම කියන දේ උපදලා දෙන්නේ විඥානේ කියන දේෙන් විතරයි. විඥානේ තමයි ඒක අත්දැකීමේ අයිතිකාරය. නමුත් ලෝකයට පේන්නේ එක්කෝ රූප කියන විදියට, එහෙම නැත්නම් නාම කියන විදියට. හැබැයි ඒ හැම වෙලාවෙම ඉපදෙන්නේ කුමක අත්දැකීමක්ද? විඥානේ අත්දැකීම. මෙතෙන් තවින් ලබෝධි සත්‍යයන් වහන්සේ දැන් විනිශ්චය කරනවා විඥානයේ කුමක් ඇතිකල්ලේද? මේක ඉබේම මැවුණු එකක්ද, නැත්නම් කවුරු හරි මවපු එකක්ද, එහෙම නැත්නම් මේකට යම් හේතුවක් තියෙනවද? එතකොට උත්තරේ එනවා නාම රූප ඇතිකල්ලේ විඥානේ. මොකද උත්තරේ නාම රූප ඇතිකල්ලේ විඥානය කියලා විතරක් වෙනවා. එතකොට විනිශ්චය කරලා බලනවා ඔන්න මෙතන අපි හොඳට අහගෙන ඉන්නවා. දැන් අපිට එකපාරක් හම්බුණා විඥාණයට කලින් නාම රූප කියලා දෙයක්. හරි නේද? එතකොට ඒ නාම රූපේ ඉපැද්දුවේ කුමකින්ද කියනකොට උත්තරේ ආවා විඥාණය නිසා කියලා. දැන් ආයේ විඥාණය කුමකින්ද උපදින්නේ කියනකොට ඔව් උත්තරයක් වෙනවා නාම රූප නිසා හරි නේද මෙන්න මෙහෙම තනක් ආවා ආවට පස්සේ දැන් නැවත නැවත විමසනවා විමසන වෙලාවේ මෙතනින් එහාට දැන් හේතුඵල ධර්මයක් පෙන්වන්නේ හොඳට බලන්න හොඳට බලන්න මෙතනින් එහාට නම් තවදුරටත් විඥාණයට හේතුව නාම රූපයි කියලා නාම රූප දිහාවටම හැරෙනවා නාම රූපයට හේතුව කුමක්ද කියලා හනකොට විඥාණයේ දිහාවටම හැරෙනවා දැන් මෙතනින් එහාට කොයිතරම් විමසීම කළත් තේරෙනවා මේද එහම් හේතුඵල ධමයක් තවදුරටත් පෙන්වන්න දැන් මෙතනින් එහාට තවදුරටත් සත්‍යම ස්වභාවය කියන දේ මේ හම් හොයාගෙන ගිය ස්වභාවය දැන් මෙහෙම තැනකට නැවතිලා. එතකොට උන්වහන්සේ ඔයාලා බලනවා මොකක්ද මෙතන මේ වෙන්නේ? මොකක්ද මෙතන මේ වෙන්නේ? එතකොට උන්වහන්සේට තේරෙනවා මෙන්න මේ විඥාන නාම රූප කියන මෙන්න මේ යුවල මෙන්න මේ දෙන්න ඕනෝන් කවදාවත් ඉක්මවා යන දෙන්නේ නෙවෙයි. ඔවුනෝන් ඔවුනෝන් සමගම බැදිලා ඔවුනෝන් සමගම රැඳිලා ඔවුනෝන් උපකාර පිණිසම පවතින දෙකක් නේ. හරිද? ඔව්. එතකොට තමයි උන්වහන්සේ මේ හොයාගත්ත ධර්මතාවය ගැන තමයි ඕගොල්ලොන්ට මට අභිධර්මයේ පဋාණ පෙකරණ එහෙම අධ්‍යයනය කරනකොට හම්බෙන්නේ සහජාත ප්‍රත්‍ය අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය කියලා මෙන්න මේ දෙ හේතු දෙකක් ගැන කියනවා. ඒක සුද්ධකත් ලොකු එකක් මොහොත්පත් නෙවෙයි. අඤ්ඤමඤ්ඤයි කියලා කියන්නේ කිසිම වෙලාවක ඔවුනෝන් ඕනෝන්ගෙන් වෙන් කරන්න නෑ. හැම වෙලාවෙම තියෙන්නේ ඔවුනෝන් ඔවුනෝන්ට එකතු වෙලා ඔවුනෝන්ට බෙදෙනවා. සහජාතයි කියලා කියන්නේ මේ කියපු විඤ්ඤාණ නාම රූප කියන දේ ඇසින්ලකින්වත් ඔවුනෝන්ට වෙනස්ව උපදින්නේ නෑ. එකම මොහොතේ එකම මොහොතේ උපදිනවා වුණොත් එකටම බැඳිලා කිසිම විදියක වෙන් කරන්න බැරි වෙනවා. හරිද? දැන් මෙන්න මේ කාරණාවට විමසන බලනකොට උන්වහන්සේට හරි ලස්සන පිළිතුරක් එනවා. ඒ තමයි යම් විදියකින් විඥානය කියන දේ ඇත්නම් හරිද? ලියනවාද ඔක්කොම අවශ්‍ය නෑ අපි ලියමු සලායතන උඩින් සලායතන හරි දැකන් අපිට මතකයි නේද ඊට පස්සේ නාම රූප යටින් ඊළඟට විඥානය විඥාණයට ඉදිරියෙන් ආය නාම රූප අරි බොහොම ස්තුතියි දැන් මෙන්න හොයාගෙන ගියාට පස්සේ දැන් ඇවිල්ලා නැවතුනා මෙහෙම දැන් කියනවා මොකද්ද නාම රූප කියන දේ හැම වෙලාවෙම උපදින්නේ කවුරු සමගමද විඥානයේ සමගමයි එකටම බැඳිලා තියෙන්නේ ඒ වගේම මේ නාම රූප විඥාන අවසන් වෙන්නේ තෝනෝන් එකටම අවසන් වෙන්නේ එකටම දැන් යම් විදියකින් නාම රූප කියන දේ ඇත්නම් නාම රූප කියන දේ ඇත්නම් උපදිනව මොකද්ද විඥාන විඥානය යත්නම් උපදිනවා මොකද්ද නාම රූපේ නාම රූපයත්නම් උපදිනවා සලායතන සලායතන යත්නම් උපදිනවා මොකද්ද ස්පර්ශය ස්පර්ශය කියන දේ උපදිනවා නම් එන්නේ වේදනාව වේදනාව යත්නම් තණ්හාව තණ්හාව යත්නම් උපාදාන උපාදාන යත්නම් භවය භවය යත්නම් ජාති ජාති යත්නම් ජරා මරණය දැන් මෙන්න හට ගැනීම සමුදය සමුදය කියලා පෙර නොතිබිච්ච ඥානයක් උපදින්න පටන් ගන්නවා ජරා මරණ කියලා යමක් කිව්වනම් ඒක උපත්ල දෙන්නේ ඉපදීන වෙන්නේ මෙන්න මේ ප්‍රමේයයෙන්. එතකොට දැන් උන්වහන්සේ බලනවා මෙන්න මෙහෙම. දැන් ඕනෝන් උපකාරී වෙලා උපදින නාම රූප කියන ධර්මතාවය ඕනෝන්හා බැඳිලා තියෙනවා එකම මොහොතේ ඉපදෙනවා. අවසන් වීමත් ඕනෝන් එකටම සිද්ධ වෙනවා. දැන් එහෙනම් නාම රූප අවසන් වීම වුණා නම් විඥානය පවතින්න පුළුවන්ද? එහෙනම් නාම රූප අවසන් වුණොත් විඥානය පැනවෙන්නේ නැත්නම් විඥානය අවසන් වීම නිසා නාම රූපයේ පැනවීම වෙන්නේ නැහැ. නාම රූප නැත්නම් සලආයතනයේ පැනවීම වෙන්නේ නැහැ. එහෙනම් ස්පර්ශ වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණයේ පැනවීම වෙන්නේ. හරි. දැන් අපි ওই ටික කතා කරනවා කියන තැනට එන්න කලින් මම චූත ප්‍රායෝගිකව අපේ මේ ජීවිතවල දහම කියන දේ අපි මොකක්වත් දන්නේ නැහැ කියන මට්ටමකින් චුට්ටි තොරතුරු ටිකක් ගන්න උත්සාහවත්. හරි. ඒ ඕගොල්ලෝ මමයි අපි
ඉස්සර ස්වාමීන් වහන්සේ විඥාන නාම රූප කියනකොට දැන් වහන්සේ අර අනිත්‍ය වගේ කියනකොට කිව්වනේ අමුතු භාෂාවක වචනයක්.
ඔව්.
අපි අර්ථය දන්නේ නැහැ. ඒ වගේ මේ විඥානයයි නාම රූපෙයි කියන එක පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද අපිට? ප්‍රායෝගිකව අත්දැකීම
අන්න කිව්ව මම ඒ ටිකටම තමයි මේ පරිසරයේ හදන්න පටන් ගත්තේ. මේ දන්න බුද්ධිය අපි දහම මොකක්වත් දන්නේ නැහැ කියලා හිතමු. ඒ විතරක් නෙවෙයි දහම් මොකක්වත් දන්නේ නැති අප්‍රිකානු ගෝත්‍රිකයෝ ඉන්නවා. රතු ඉන්දියන්වරු ඉන්නවා. හරි නේද? අපි එහෙමම පිරිසක් තහිතව ලෝකයේ අනිත් මුස්ලිම් ඉරාන ඉරාක ආදී හැමතැනම බලමුකෝ. මේ පිරිසගේ ජීවිතවල තමන්ගේ ජීවිතය හොඳයි බලන්න ආරම්භ වීම කියන කාරණාව මොකෝසෙන් බිහි වෙලා කොහොම ඉන්න කෙනෙක් මේ තමන්ගේ ජීවිතවලට ලැබෙන අත්දැකීම ඒ වෙලාවේ ලැබෙන දේ මේගොල්ලොන්ට ප්‍රියමනාප සතුටු ස්වභාවයේ විදියට අඳුන ගන්න තේරුම එක වෙන්නේ නැද්ද? ඕගොල්ලොන්ට මට දහම මුකුත් නොතේරුණත් ප්‍රියමනාප සතුටු ස්වභාවයේ කියන දෙයක් ගැන අපි දැනන් තේරුම් ඇතුව හිටියේ නැද්ද? ඒ වගේම අකමැති අප්‍රිය කියලා ස්වරූපයක් දැනෙන දේ පිළිබඳව අපි දැනගෙන හිටියේ නැද්ද? ඒක දුක කියන දේ අපි දන්න විදියට කිව්වේ නැද්ද? අකමැති බව දුක කියලා දැනගෙන ගත්තේ. දැන් ඕක අපි ඉගෙන ගත්තේ මේ දහමට ඇවිල්ලා නෙවෙයිනේ. අපි ඕක දැනගෙන හිටියා. දැන් අපේ ජීවිතේට සැපත් දුකක් නැහැ කියන මට්ටමක වගේ අත්දකින් ලැබුණ අවස්ථා ගැනත් අපට අවධානය මතකේ නැද්ද? හරිද? ඒ විතරක් නෙවෙයි. ඕගොල්ලොත් මට මේ පේන හෙන දේවල් මේවා තදගුරුසුයි සීතල උෂ්ණයි ආදී විදිහට අඳුන ගැනීම වුණේ බුදුහාමුදුරුවන්ගේ වචන ටික අපි ගේවන්න පටන් ගත්තාන් පස්සේද නැත්තම් මේ කවුරුකුත් දන්නේ නැති පිළිසකට දේවල් වස්තු අල්ලනවා කියලා සිද්ධිය වෙනකොට මේක සීතලයි මේක තදයි මේක උණුසුම් මේ හැම යන හෙල වෙන එක මේවා අරුසුදුමුරු කියලා ඒ ජාති ඒ පාවිච්චි කරන ශබ්ද වලින් අඳුනගත්ත වචන කියන දේවල් වලින් අඳුන ගැනීම සහ දැනෙන තේරුම් ගත්ත බව නැද්ද? එතකොට මේ මිනිස්සු ඒ ගනුදෙනු දැනගෙන ඉන්නේ රූප ගැන නෙවෙයිද? ධර්මතක තියාගන්න හොඳට මේ හොඳට අර්ථය ගන්න මෙන්න මේ ටික. හරි. එතකොට දැන් ඒ පේන වෙන දේවල් වල දේවල් වෙන වෙනම අඳුන ගන්න මිනිස්සු නංගම් විස්තර දාගන්න නැද්ද? දාගන්නේ නැද්ද? අපි ඒක චූටි කාලේ ඉඳන් කරේ නැද්ද? ඒ නංගම් විස්තර දාගන්නකොට දාගන්න කියන ඒ දාගන්නත් ඒ පේන දේ ගැන මේ අහවල් දේ කියලා ඇහිච්ච දේ ගැන හිතපු කල්පනා කරපු එකක් නංගම් විස්තර දාගත්තට පස්සේ ඒවා ගැන හිතපු කල්පනා කරපු එක අපි කළේ නැද්ද? ලෝභ විදියට හිතුවා මගේ කරගෙනම තියාගන්න හිතුවා නේද? මෛත්‍රියක් කරුණාවක් ඇති වුණා පැන්සල කඩලා වෙන කෙනෙකුට කෑල්ලක් දුන්නා නේද? ඔව්. ඉස්කෝලේ යන දවසේ චූටි කාලේ ඉඳන් මෙහෙම දේවලුත් දැන් අපි අර දන්නා වූ දේවල් ගැන කළා. මගේ ලෙකුතු කරන්න හොරකම් කිරීමත් කළා. සමහර ලවඩමයි තියෙන දේ දීලා දැන් එතකොට මේ අපි ජීවත් වෙනකොට ජීවත් වෙලා තියෙන්නේ මේ පේන හෙන දේවල් මූල් කරගෙන මේ නාම හා රූප කියන දේවල් උඩ නෙවෙයිද? ඉතින් බලන්න දැන් අප්‍රිකානු ජාතිකයෝ ජීවත් වෙන කොටයි දැන් මේ ලෝකේ කවුරු වේ වදහම් මුකුත් දන්නේ නැති උනාට පේන දෙයට එකින් එක වෙනස් කරලා අඳුන ගන්න මේගොල්ලෝ මොනවා හරි සංඥාවක් උපද්දව ගන්නවද නැද්ද? ඕගොල්ලෝ මම මේ කොහොඹ ගහ මේ අඹ ගහ මේ රෝස පඳුරු කියලා වෙන් කරගත්තා වගේ ඒ රටවල් වල ජාති වල ඉන්න මිනිස්සු ඒ ගලාව තුලේ හිටියත් මේක එක වෙන වෙනම අඳුන ගන්න ඒගොල්ලෝ දාගන්නවද නැද්ද උපරතු? මේ සංඥා එතකොට ඒ වගේ වර්ණ එකින් එක වෙනස් කියලා වර්ණ අඳුන ගැනීම වෙලා නැද්ද? ඒ දේවල් තදගුරුසු සීතල උස්නයි කියලා දැනගෙන ඒ දේවල් ඒ විදියට පරිහරණය කරන්න අවශ්‍ය වෙනකොට ඒවා පරිහරණය කරන්නේ නැද්ද? එතකොට මෙන්න මේ නාම රූප කියලා කියන කාරණාව කියන්නේ වෙන මොකුත් නෙවෙයි. හරිද? ඔගොල්ලෝම ජීවත් වෙනකොට හදාගෙන තියෙන සියලු තොරතුරු ටික වෙන කිසිවක් නෙවෙයි. වෙන කිසිවක්ම නෙවෙයි. නැවතත් මම කියනවා මොකද්ද? වෙන කිසිවක්ම නෙවෙයි. ඒක ඕගොල්ලෝ මම යමතක කරලා මෙතෙන් දවිලා නාම රූපයයි කියනකොට ඕගොල්ලෝ මම වෙන අලුතෙන්ම දැනගත්ත දෙයක් විදියට මෙන්න මේක බාරගෙන වුණොත් ඕගොල්ලෝ මම නාම රූප කියලා බාහිර වූ දෙයක් පිළිබඳව අදහස තියාගන්න ඕගොල්ලෝ මගේ ජීවිත ඇතුළත හැරෙන්නේ අපේ අත්දැකීමට හැරෙන්නේ නැහැ. දැන් මෙන්න මේ සලායතන මොකක් හේතුවෙන්ද කියලා කියනකොට කියන මොකක් නිසාද? නාම රූප හේතුවෙන්. සලායතන කුමක් නිසාද කියනකොට කියන මොකක්ද? නාම රූප හේතුවෙන්. ඕගොල්ලොන්ට මට මේ විදියට දැන් පේන හෙන දේවල් වල රූප විදියට හා සපදුක් විදියට ඊළඟට නම් විස්තර විදියට ඊළඟට ඒවා ගැන හිතන කල්පනා කරන විදියට කියලා ගනුදෙනු ආරම්භ කරනකොට ආයතන හයකින් එකක් කියන දෙයක් විශේෂයෙන් උපද්දව ගන්නවා රෙන්න වෙන දෙයකින් කරන්න පුළුවන් තුම. එහෙනම් නාම රූප ඇතනම් ආයතනය කියන දේ නවත්තන්න බෑ. හිතන්න මේ පෙනීම වෙනකොට මේ හාමුදුරුව නමක් කියලා ඕගොල්ලොන්ට ස්ථිර වශයෙන්ම සත්‍ය වශයෙන්ම හැඟීම ආවගම ඒ හැඟීම කියන දේ නාම කියන ධර්මතාවයට අයිති වුණු දේ කියන දේ දැන් නාමයෙන් විතරක් දහම්ුණේ රූපේ කියන දේ ඇත්ත වෙලා ඒ රූපේ හාමුදුරුව විදිහට නෙවෙයි දෙකතු වෙලා මේ උත්තරේ එන්නේ. ඒ හැඟීම ඕගොල්ලෝ උපදිනකොටම ඒ හැඟීම උපදින්නේ නිකන්ද මනෝ සංපස්සයක් උපදින්න දාලා මන ආයතනේ මුල් වෙලා. හොඳට මතක තියාගන්න මේක මේ පටිච්චසමුප්පාදේ න්‍යායය කියලා කියන්නේ මේ එකින් එකට එකින් එකට මේන් කියලා විස්තර කරලා මේ වෙන් කරලා අඳුන ගන්න ඔය කියන එක පුළුවන් එකක් එහෙම නෑ. ඒක හරියට ඕගොල්ලෝ ගහක් උඩේ ඉඳලා බිමට වැටෙනකොට බිම වැටුණා කියලා ඕගොල්ලෝ දන්නවා වේදනාව ඇති වෙලා දැන් බිම වැටිලා ඉන්නවා. ඒ ඉන්න ඕගොල්ලොන්ගෙන් යම් වෙලාවක යාළුවෙක් හිටවද එක්කවිල්ලා අහනවා මොකද වුනේ? ඊස්සේ කියනවා මේ අඹගෙඩියක් අරන් ගහකට නැගලා හිටපු වෙලාවේ මේ අඹගෙඩියට අත දික් කරපු ගමන් මේ අකුල මේ අතෙන් ලිස්සලා ගියා. ඒ ලිස්සනකොට ඒ උඩ අඹ අත පහු කරලා ඊළඟ අඹ අත ළඟට වැටුණා. ඒ අත පහු කරලා ඊළඟ අඹ අත ළඟට ආවා. ඒක පහු කරලා ඊළඟට ගිහිල්ලා කියලා මෙයා දැන් අහල ගහේ අඹාතු ගාන ගණන් කරලා කියනවා. ඒවා එක එක පහු කරලා තමයි ඇවිල්ලා ඩොග් ගාලා බිම වැටුණා කියලා කියනවා. හැබැයි වැටෙන වෙලාවේදී මෙයා අරව ගණන් කරමින් වැටුණාද? දැන් පළවෙනි එක පහු කරන් යනවා, මේන් දෙවෙනි එක පහු කරන් යනවා, මේන් තුන්වෙනි එක පහු කරන් ගියා, මේන් බිම වැටුණා කියලාද? එහෙමද? ඕගොල්ලෝ පටිච්චසමුප්පාදේ හිතනවා නම් එකක් ඉපදුනාට පස්සේ එයා නැවතිලා හරි හුදකලා වේ මෙහෙම විවේකයෙන් ඉන්න අය කියලා ඕගොල්ලෝ පටිච්චසමුප්පාදේ ගැන තාම අර්ථය අරන් නැහැ. මේ ඇතිකල්ලි මේ වේ කියාගෙන යනකොට ඒ ඇතිකල් ඊළඟ දේවය කියලා ගිහින් නවතින්නේ කොහෙද? ප්‍රශ්න අහන්න පුළුවන් නේ මම ඕනම වෙලාවක. ජරා මරණ ඔව්. එතකොට ඔයගොල්ලෝ පටිච්චසමුප්පාද විභංගේ මේ වචන ටික බෙදලා වචන අර්ථ විස්තර කරන තථාගතයන් වහන්සේ. එතකොට ඔයගොල්ලෝ දන්නවද ජාති කියන වචනේ තමයි තථාගතයන් වහන්සේ දුන්නු අර්ථය මොකද්ද කියලා? ජාති කියලා කියනකොට අපිට හිතෙනවා ඉපදීම නේද? එතකොට ඉපදීම නම් ආණ්ඩද ජලාවෝජෝප්පාදිද සංසේද කියලා වේවා 31ක් කලේ කියලා වේවා ඕන එකක් උඩ ගන්න පුළුවන්නේ. ඔයගොල්ලෝ දන්නවද හැබෑවටම පටිච්චසමුප්පාද විනසන කියන ජාතිය කියලා කියන්නේ ඔකට නෙවෙයි කියලා. බලන්න මෙන්න මෙහෙම. යා තේසං තේසං ධම්මානං ජාති. ඔය තමයි පාලි වචන ටික. මොකද්ද? යා තේසං තේසං ධම්මානං ජාති. මොකද්ද මේ කියන්නේ? ඒ ඒ මොහොතේ උපදින හැඟීමටයි ජාතිය කියලා කියන්නේ. එහෙනම් ඔබට වට නාම රූපය කියලා වෙනම වෙන් කරලා ලබන ගත්තට පස්සේ ඔබ හිතනවා දෙයක ඇරෙන්න ජරා මරණ ජාති කියලා කියනකොට වෙන එකක් ආයේ පණවන්න තියෙනවා කියලා. ඒ හැඟීම ඉපදුනා නම් පුතේ මේ සිද්ධියේදී අතන ඵලයේ. ඊට පස්සේ ජරා මරණ කියන්නේ මොකද්ද? යතේසනම් ධම්මානං ජරා දීර්ණත ඉදං උත්පති ජරා. ඒ ඉපදෙන හැඟීමම අවසන් වුණු බවක් ඇත්නම් මේකට කියන්නේ මොකද්ද? ඒකට කියන්නේ ජරාව මරණය කියලා. ඒ මේ පටිච්චසමුප්පාදේ කතා කරන තැනනකොට සත්පුද්ගල ජීවි ස්ත්‍රී පුරුෂ භාවය කියලා තිබුණු දෘෂ්ටි ටික අවසන් වෙලා එන්න ඕන. පටිච්චසමුප්පාදේ කතා කරන කෙනෙක් පුද්ගලයාගේ සත්‍යයාගේ ස්ත්‍රී පුරුෂගේ දෙවියන් රත්නයගේ පටිච්චසමුප්පාදේ කතා කරනවා නම් එයාට සමා වෙන්න කියලා ඒ සාකච්ඡාව නවත්. ඒ ඉතින් අයන්න අයන්න ලියාගෙන ලියන්න උත්සාහවත් වෙන මනුස්සයෙක් එක්ක PhD එකකට අදාළ සාකච්ඡාවක් කරන්න සුදුසුයි නැහැ. සුදුසු නැහැ. ඒක පටලෝ ගන්න හොඳ නැහැ. ඒකයි බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා අහන්නේ මෙතන සත්‍යයක් ඉන්නවද? මම එහෙම කියන්නේ මෙතන නැද්ද? මම එහෙම කියන්නේ නැහැ. එහෙනම් ඒ කියන්නේ නැත්තේ ඇයි කියලා අහගන්න එයාගේ අර මුලින් මරන් තියෙන දෘෂ්ටි අතහර ගන්න ඕන ඉස්සෙල්ලා. එතකන් කියන්නේ නැහැ. දැන් එතකොට ඔබයි මමයි දැන් මේ ටික අර්ථ විනිශ්චයට ආවට පස්සේ තවදුරටත් මගේ සිද්ධියක් පුද්ගලයේ සිද්ධියක් ගැන ඔබ මේ පටිච්චසමුප්පාද න්‍යායයේදී මුල් වැටුණොත් පොතෙන්ට හරි. තවදුරට පටිච්චසමුප්පාද අර්ථය කියන දෙයක් එන්නේ ඒ ගන්න පුළුවන්කමක් නැහැ. එහෙනම් යම් වෙලාවක මෙන්න මේ නාම රූපක විඥානය කියලා අත්දැකීමක් ඉපදීම වුණා නම් ඒ අත්දැකීම ඉපදුනා කියනකොටම ලැබෙන ඒ මොහොතේම ප්‍රතිඵලය තමයි මොකද්ද? ජරා මරණ. ඒක ඔයගොල්ලන්ට අඳුරගන්න පුළුවන්. ඔයගොල්ලෝ මොනවා හරි හිතුවිල්ලක් හිතන්න හිතුවා කියනකොට මේ හිතුවිල්ල අවසන් වීමත් එතන. එතන මොකද? හිතුවාය කියලා කිව්වනම් යමක් හිතුවිල්ලක් යතේසං තේසං ධම්මානං ජාති ඒ ඉපදුන බව තමයි මොකද්ද? ජාතිය. ඒ ඉපදුන සිතුවිල්ල අවසන් වීම වුණා නම් වෙනස් වීම වුණා නම් අවසන් වීම වුණා නම් ඒකට කියනවා මොකද්ද? ජරා මරණ. දැන් අපි ජීවත් වෙනකොට වෙහෙස පීඩාව කියන දේ විඳින්නේ ඒ මොහොතේ උපද්දව ගන්න හේතුවිල්ල නිසා නෙවෙයිද? එහෙම නොවේ දුක් විඳින විදියක් ගැන මට කියන්න පුළුවන් නම් පුළුවන් නම් කියන්න. එහෙම පුළුවන්කමක් නැහැ. එහෙම වෙන්නේ නැහැ. එහෙනම් ඒ වෙලාවේ ඒ ඇති වුණු හිතුවිල්ලට ජාතිය කියලා කියනකොට මේ හිතුවිල්ල කියන දේ ඉපදෙනකොට ඒ හිතුවිල්ල ඉපදුණු හැබෑ ස්වභාවය මෙන්න අරන් ගිහින් පෙන්නනවා. මොකද්ද මෙතන හැබෑවටම තියෙන්නේ? හිතුවිල්ලද? වෙන හිතුවිල්ල කියලා වෙනම පැනවිය හැකි එකක්ද? හිතුවිල්ල කියලා වෙනම පැනවියක් එකක්ද ඕගොල්ලොන්ටයි මටයි ඒ ආපු මොනාහරි හැඟීම කියලා බාර ගැනීම එතන වෙනකොටත් එතන ඉපදිලා තියෙන ඔවුනොන්ට උපකාරී වුණු නාම රූප විඥාන ධර්මතාවය මොකද වෙන්නේ? නාම රූප විඥාන ධර්මතාව. එහෙනම් මේක නොදන්නා කමෙන් දැන් අපි ආපු හිතුවිල්ල ඇත්තයි කියලා බාර ගැනීම වෙනකොට ඔතෙන්ට කියනවා ඇත්ත නොදන්නාකමෙන් වුණු සංකාරය අවිද්‍යා පත්‍ය සංකාර. දැන් අපි දන්න පටිච්චසමුප්පාදේ අවිද්‍යා කියන වචනේ. හරි, හැබැයි බෝධිසත්වයන් වහන්සේලා හොයාගෙන ගිය සත්‍ය කියන ස්වභාවයේදී මෙන්න මෙතනින් නවතින ඕගොල්ලෝ දැක්ක මෙතනින් එහාට යන්නේ අඤ්ඤමඤ්ඤය සහජාතය වුණු ඕනෝන්ගේ දිහාවට හැරිලා ඉන්නේ. මත් අයියේ මම ඔයගොල්ලන්ට ලියලා පෙන්නුවා පුතේන්න. මෙන්න මේ වෙනම ලියලා තියෙන විඥාන නාම රූප කියන දේ යටින් ලියන්න ඉස්සෙල්ලා විඥානය කියන වචනේ. මෙන්න මේ තමයි නැවත නැවතත් අපි හරියටම අර්ථගත යුතු තැන. අපි මේ හැම කොටසෙම වචනාර්ථ විස්තර දැනන් හිටියා කියලා කිව්වට අපට ධර්මයේ අර්ථය එන්නේ නැහැ. යටින් ලියන්න ඔව් විඥානය කියලා ලියන. ඔන්න බලන්න විඥානය කියන දෙයක් ඉපදෙනවා නම් අපි මේ පොඩි උදාහරණයක් ගන්න අපිට කවදාවත් ඔක අල්ලන්න හම්බ වෙන එකක් නෙවෙයි. හරි, දැන් ඕක උඩින්ම ඕගොල්ලෝ අපි ලියනවා මොකද්ද නාම කියන දේ ඕක උඩම ලියනවා. රූප කියන දේත් ඕක උඩම ලියනවා. හරිද? හොඳට බලා ගන්න. හරි, දැන් හරි. දැන් අඤ්ඤමඤ්ඤයි සහජාතයි කියලා කියපු එකේ සහජාත බව අපිට පෙන්වන්න බෑ. විඥානයේ ලියල ඒ කුඩින් තමයි නාම කියලා ලිව්වේ. රූප කියලා ලිව්ව අපිට එහෙම හැකියාවක් නැහැ. හරිද? හැබැයි යම් විදියකින් ඔය අකුරු ටික ඔක්කොම එකම මොහොතේ උතන්ත වැටෙන විදියට කටයුත්ත කළා නම් ඒකට කියනවා මොකද්ද? සහජාතයි. හරි? දැන් මේ ඔක්කොම එකට එකතු වෙලා තියෙන්නේ. දැන් බලන්න විඥානය වෙනම නාම රූප වෙනම නෙවෙයි. අඤ්ඤමඤ්ඤයි කියන වචනේ කිව්වේ ඒකට. හරිද? දැන් ඕගොල්ලොන්ට මම කියනවා කවුරුහරි කෙනෙක් ඉදිරිපත් වෙලා මෙන්න මේකේ විඥානය ඉතුරු කරලා නාම රූප කියන වචන දෙක මකන්න. අපි මකන්න ගියොත් විඥානයත් සමග මැකෙනවා නේද? අපි නාම කියන දේ ඉතුරු කරලා රූපයත් විඥානයත් මකන්න කියනවා. පුළුවන්ද? හරි නේද? නාම කියන කොටස ඉතුරු කරලා රූපයත් විඥානයත් මකන්න පුළුවන්කම නැහැ. රූප කියන දේ ඉතුරු කරලා නාමය සහ විඥානය අයින් කරත හැකිද? දැන් අවසන් වෙනවන මොනෝන් එකටම අවසන් වෙනවා. එහෙමනම් ජීවිතය තුළ සිද්ධ වෙන හැබෑම අත්දැකීම එයනම් එහෙනම් ඕගොල්ලොන්ට මට නාම විදිහට දැනන් ඉන්න වේදනාව මේ, සංඥාව මේ, ස්පර්ශය මේ, තණ්හාව මේ, උපාදානය මේ, භවය මේ, මම නාම කියලා මේ ඔක්කොටම කියන්නේ යනවා, ජාතිය මේ නාම, ඕගොල්ලෝ රූප කියයි දන්න නාම, ජරා මරණ මේ නාම. හරිද? මොනවාද නාම? ඔව්, නාම කියලා දැන් මං කියන්නේ යනවා මොනවාද? ඔන්න කිව්වා වේදනාව කියලා යමක් තියෙනවා නම් ඒකට කියනවා මොකක් කියලාද? නාම කියලා. ස්පර්ශය කියනවා නම් ඒකට කියනවා මොකක්ද? නාම කියලා. ඊළඟට මන ආයතනය කියලා ආයතනයක් ගැන කිව්වා නම් ඒකට අපි කියනවා මොකක් කියලාද? නාම කියලා. ඊළඟට තණ්හාව කියවන එකට කියනවා මොකක් කියලාද? නාම. ඊළඟට උපාදාන කියලා කියවන එකට කියනවා මොකක් කියලාද? නාම. ඊළඟට අපි භවය කියලා යමක් කියවන එකට කියනවා මොකක්ද? නාම. ජාතිය කියලා යමක් කියවන එකට කියනවා මොකක් කියලාද? නාම. ජරා මරණ කියවන එකට මොකක්ද කියන්නේ? නාම. හරිද? මේ ඔක්කොම අයිති වෙන බුද්ධිය සංඛාර උපාදාන ස්කන්ධයට පංච උපාදාන ස්කන්ධයේ විදියට අර්ථ විනිශ්චය කරගන්න කෙනාට ඔව හම්බෙන්නේ සංඛාර උපාදාන ස්කන්ධය කියන ගැතු. වෙන කොයින්වත් නැහැ. හරි, මේ මගේ අදහස් එහෙම මම කියනවනේ. ඒකයි මම ගැටලුවක් නතුව මේ කියන්නේ නේද? ඔය අහන්න ඔයගොල්ලෝ බලන්න ඕන නම් දැන් මට කියන්න පුළුවන් වෙන්න. එතනයි බලන්න ඕනේ ඔයගොල්ලෝ ගිහිල්ලා බලුවම හරි. හරි? එතකොට දැන් මේ ක්‍රමයේ මේ වෙන්නපු ක්‍රමයේදී කියනවා ඉපදිනවා නම් යම් වෙලාවක ජීවිතය ගැන ඔයගොල්ලොන්ට මට අත්දැකීමක් කියලා කියනවා නම් ඒ ඉපදෙන්නේ මෙන්න මේ විදියට වෙන විදියකට උපදින්නේ නැහැ. මොකද්ද මූලය? නාම රූප විඥාන කියන ධර්මතාවය වුණුන්ට ප්‍රකාරී වෙලා ඉපදෙන වෙලාවේ අපේ ජීවිත අත්දැකීම කියන දැන තියෙනවා. ඒ තුනතු අවසන් වීමයි සිද්ධ. එහෙමනම් ඕගොල්ලොන්ට මට එතන ස්වභාවය එහෙමනම් ඒන අත්දැකීම හිතේ අත්දැකීමක් විඥානය කියලා හෝ ඕගොල්ලොන්ට මට වෙන් කරගන්න පුළුවන්ද? එහෙනම් ඒන අත්දැකීම වේදනාව කියලා ඕගොල්ලොන්ට මට අදහසක් ගන්න පුළුවන්ද? ධර්මතාවය එනම් උපදින අත්දැකීම විඥාන නාම රූප අත්දැකීම ඊට වඩා වෙන දෙයක් වෙන්නේ නැහැලු. ඒ පදන විඥාන නාම රූප වුණුන් සමග ඉදුණතුම් අවසන් වීම වෙනවලු. අහුත්වා සම්භූතං ආහුත්වාන භවිස්සති. ඔන්න කියන්නේ යදන්න ඉතුරුනා කියනවද? මොකක්වත් ඉදිරියට මොකක් හරි පැවතුනා ඉතුරුනා කියනවද? උත්වා න භවිස්සති. මොකද මේ කියන්නේ? ඉදිරියට කිසිත් පවතින්නේ නැහැ. ඉදිරියට කිසිත් පවතින්නේ නැහැ. නොතිබී හට ගැනීම වුණා. ඉදිරියට කිසිත් පවතින්නේ නැහැ. එදිරි තමයි කියන්නේ ඉතුරුනත්වම අවසන් වුණා කියලා කියනවා. ඔය වචන අර්ථයේදී කියනවා කොහොමද? ඉදිරියට කිසිත් පවතින්නේ නැත. එහෙනම් මේ ඉපදුණු විඥාන නාම රූප කියන කිසිවක් ඉදිරියට පවතිනවා කියන එකක් වෙන් කරලා අඳුන ගන්න පුළුවන් එකක් වෙන්නේ නැත්නම් ඒ ලැබෙන අත්දැකීමට ඔබමයි කියන්නේ මොකද්ද? ඔබට මට තවදුරටත් තිය හැක්කේ මොකද්ද? මෙතර කල්වන්නෝක නොදැනෙන ඉති නිසා තමයි පේනවාය කියලා බාරගත්තා. පේන එකට කළු සුදුන රතු දුමුරු කියලා අපි කරන ජාතිකයන් කරලා වගේම අපිත් කළා. ඒකට අම්මා තාත්තා දුව පුතා කැම්බීම ඉරහඳ තාරකා ගහ ලෝක අයනු අයනු ඔව් එනේ වුණා සංඥාව. ඒ පේනවාය කියන දේ මුල් කරගෙන සතුට දුක කියන දෙයක් විඳිනවාය කියලා ඔව් විඳා. ඒව හොඳ නරකයි විදියට කල්පනා කරා හිතුවා සලසුම් කරා. ඔව් කුමක් නිසාද? මේ ඇත්ත නොදන්නාකම නිසා අවිද්‍යාපත්‍ය මාන. ඒ සංකාර වලට කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර කියලා මේ තුනත්, ඊළඟට පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, ආනන්දාභි සංකාර කියන තුනත් අතුල් කරලා තියෙන්නේ ඇයි කියලා හිතුවද? අවිද්‍යාව ඇත්නම් කාය සංකාරේ, ඔව් වචී සංකාරේ, චිත්ත සංකාරේ කියන මේ සංකාර තුන ඉපදෙනවා. මොකද කාය සංකාරය කියලා කියන්නේ? ඕගොල්ලොන්ට මට ජීවිතය අත්දැකීම එනකොට සැප විදියට දුක් මේ පේන ඇහෙන බව කියලා එම වෙන් කරලා ඒ සිද්ධිය වෙනකොටම අඳුන ගන්න බැයිද? පුළුවන්. එතකොට සංඥා වේදනා කියන දෙකට කියන මොකක් කියලාද? චිත්ත සංකාරය කියලා. මොකද කියන්නේ? චිත්ත සංකාර. එතකොට අපේ ජීවිතේම කියලා කියනකොට මේ පේන ඇහෙන බව කියලා අඳුන ගැනීම වුණා කියන්නේ මම දැන් මොකද්ද වෙලා තියෙන්නේ? අත්හැරිලා පේනවාය කියලා ඔව් අපි එකක් උපත් වගෙන. එහෙනම් අවිද්‍යාපත්‍ය සංකාර, අචිත්ත සංකාර. වෙන කොතනින්වත් නෙමෙයි පේනවා එහෙනවාය කියලා පිළිගන්න තැනින් තියෙනවා. එහෙම නැත්තම් තේනේනදේ ධම්ම දාත්තා කියලා බණව ගත්තාම කෙලෙස් පටන් ගන්නව නම් චූටි දරුවට කෙලෙස් නැහැ. ලදරූපමා බුදුරජාණන් වහන්සේ දාලා බලන්න කියනවා ගැඹුරුයි වගේ කියලා කියන ධම ඇතුළට. එතකොට ආයතෝර ලදරූප අරහත් වේ සාර්ථක කුල පිරිස් වගේ තේරෙනවා නම් ඒක ධම විසිකරන්නේ කියලා. හැබැයි පුතේ තේනවා එහෙනවා ඒ කියන ඒ සංඥාව චූටි දරුවටත් ඉපදෙන්නේ නැද්ද? ඔව්. එහෙනම් අවිද්‍යාවෙන් නිදහස් නෑ නෑ නිදහස් නෑ. ඊළඟට ශරීරේ පවත්නවා ඉරියව් පවත්නවා කියලා හැඟීම් නැද්ද? මේ ඉඳන් ඉන්නවා මේ ඇඟිලි හොලවනවා මේ කනව බොනවා යනවා එනවා කියලා දැන් ජීවත් වෙනකොට මේ හැඟීම් ඇති වෙන්නේ නැද්ද? ආයකට කියන්නේ කාය සංකාර කියලා. ඒකේ 15 මට්ටමට කියන ආස්වාද ප්‍රාස්වාද කියලා තේරුම් ගන්න එක. ඊළඟට මේ වචන හැඟීම් පිට කරන්න හැඟීම් එනවා. අදහස් ප්‍රකාශ කරන්න හැඟීම් එනවා. මේකට කියන්නේ මොකද්ද? වචි සංකාර. එතකොට මේ මොකක් නිසාද? නිකම්මද අවිද්‍යාපත්‍ය සංකාරද? අවිද්‍යාපත්‍ය සංකාර. මෙන්න ඉපදිලා තියෙන සත්‍ය ස්වභාවය මේ. ඒකන ඔය හැඟීම් හිතින් කල්පනා කිරීම වචන ප්‍රකාශ කිරීම කරන්න පුළුවන් තරම් නෙවේ. දැන් එහෙම දෙයක් කරන්න පුළුවන්කම නැහැ. නමුත් දැන් ලෝකය කියන දේ නිර්මාණය වෙලා තියෙන්නේ ඒ සත්‍ය ස්වභාවය මතද? දැන් අසත්‍යයක් මත නිර්මාණය වෙලා තියෙන්නේ මේ. සත්‍ය මත නිර්මාණය වෙලා තිබුණා නම් ඔබ එමයි ධමයක් ගන්න ඕනද? ඔබ වහම දැනගෙන ඉන්න හිටියත් නවත් විඥාන නාම රූප පිළිබඳ අවසන් වෙලා යනවා කියන එක මත අවිද්‍යාව වැරද්දක් මුකුත් යදිලා නැතුව තිබුණා නම් ඔව් එල්ලොන්ට මට අලුතෙන් මුකුත් කරන්න ඕනේ නැහැ. හැබැයි මේක නොදන්නා ගමෙන් මේකට අයිති නැති දේවල් ටිකක් නිර්මාණය කරගෙන ඒව ඇත්තයි කියලා හිතාගෙන විඳිනවාද? හැබැයි කවදාවත් ඊටවත් සත්‍ය ස්වභාවය මත උපදින්න පුළුවන් දේවල් නෙවෙයි. ඒක මෙන්න මෙහෙම දෙයක්. හිතන්න මෙන්න මෙහෙම දෙයක්. මගේ දුව මරණයටපත් වුණා කියන කාරණාවක් ගැන හිතන්නකෝ. දැන් මේ වෙලාවේ පණිවිඩයක් එනවා මගේ දුව අනතුරක් වෙලා මරණයටපත් වුණා කියන්නේ. දැන් මගේ දුව මරණයටපත් වුණා කියලා මෙන්න මේ පණිවිඩේ එනකොට අපි ඔක්කොම එකට ඉන්න මේ වෙලාවේ තමයි මට කෙනෙක් ඇවිල්ලා පණිවිඩේ දෙන්න නැත්නම් සරත් මාත්‍යාගේ දුරකථනයට ඇමතුමක් ඇවිල්ලා මට කියන්න කියලා දැන් ඔයගොල්ලෝ ඉස්සරහම කියන. දැන් මේක ඇහෙනකොට අපි හැමදෙනාටම ඇහිච්ච මේ දේ නිසා අපි කෙනා කෙනාට හිතන දේවල් නේද? හිතන දේවල් තියෙනවා. එතකොට ඕගොල්ලොන්ට සමහර විට මට කනගාටුව ප්‍රකාශ කරන්න හිතේ නේද? නැයි ස්වාමීන් වහන්ස, අර කනගාටුවයි කොච්චරද දන්න දුවට වයස නේද? මහන්න පුළුවන් ඔබ වහන්සේට දැන් එදෙන්න සාමු සහභාගී වෙන්න ඕන නම් අපිට පුළුවන් උදව් කරන්න අපිත් ඒකට සහභාගී වෙන්න මේ විදිහට කතා කරන්න පුළුවන් හරි නේද? ඒ පණිවිඩයේ ඔයගොල්ලන්ට ලැබෙනකොට අපේ හැමදෙනාටම ලැබෙනකොට ඔයගොල්ලන්ට අපිට එහෙම හැඟීම දෙන්න පුළුවන්. හැබැයි ඒ පණිවිඩේ මට ඇහෙනකොට ඕගොල්ලොන්ට ඒ ඇති වුණු හැඟීම් ටික මට ඇති වෙන්නේ නැහැ. මොකක්දද? මම විවාහ වෙන්නේ නැති නිසා මට දරුවෝ හිටියේ නැති නිසා. මම විවාහ වුණේ නැති නිසා මට දුවක් හිටියේ නැති නිසා. ඉතින් ඕගොල්ලෝ මගේ ජීවිතයේ ඇත්තම ස්වභාවය දැනන් හිටියේ නැති නිසා, මගේ හැබෑව විස්තර දැනන් හිටියේ නැති නිසා ඕගොල්ලොන්ට අර පණිවිඩය ලැබෙනකොට අනගාටුවක් ඇති වෙනවා, සංවේගයක් ඇති වෙනවා. ඕගොල්ලොන්ට වචන ප්‍රකාශ කරන්න හිතෙනවා. අනේ ස්වාමීන් වහන්ස, අනගාටු වෙලා තියෙන සිද්ධිය නේද? දන්නේ නැත්නම් මම විවාහ වෙලා පැවිදි වුණු කෙනෙක් කියලා ඕගොල්ලොන්ට හිතන්න පුළුවන්. මං ගැන මුකුත් විස්තර දන්නේ නැත්නම්. හැබැයි හරියටම මං ගැන දන්නා වූ වෙන කෙනෙක් වේවා, මම වේවා, ඒ පණිවිඩය ලැබෙනකොට මට තවදුරටත් එහෙම මැරිච්ච කෙනෙක් ගැන හිතමින් ඉන්න උවමනාවක් තියෙනවද? එහෙම අවශ්‍යයක් වෙන්නේ නැහැ. ඒ ඇයි? මම මේ සිද්ධිය ගැන හැබෑවටම ඔව් ඇහුණාට එහෙම දෙයක් මගේ ගැන මම හොඳට දන්නවා. ඒ නිසා එහෙම සිද්ධියක් සත්‍ය නෙවේ. ඊළඟට මෙහෙම දෙයක් හිතන්න. යම් වෙලාවක ඔන්න එක අවස්ථාවක මම මගේ යාළුවන් වෙනුවෙන් කළ චූටි අත්හදා බැලීමක් තිබුණා. බොහොම හදිසියෙ බොහොම ඉක්මනට මම මගේ යාළුවෝ ප්‍රවේශයට කියනවා ඉක්මනට ලෑස්ති වෙන්න, ඉක්මනට ලෑස්ති වෙන්න මල ගෙදර යන්න. කොහෙද කොහෙද කාගෙද කියලා දැන් ඔක්කොම හදිසියෙන් අදර මම නම් යාළුවෙක් වෙනවා කියලා කියනවා. ඌගේ වද පුංචිය මගේ පුතා මැරිලා. කොහොම ඉක්මනට කියලා මම ඔව් මම ඉක්මනට නාගෙන එන්නම් කියලා මම ගිහින් නාගෙන එනකොට කට්ටිය මෙන්න සුදු වැඳුම් හොයාගෙන මේවා ඔව් අයින් කරමින් ඉන්න නැහැ. මගේ පුතා මැරිලා කියලා තමයි දැන් කට්ටි අල්ලගෙන ඉන්නේ. මං කියන මේ ඉපදිච්ච නැති පිරිසකින් මැර මරණ මලගවල් වලට යන්නේ. දැන් ඔක්කොම මාත් එක්ක වාදේ. දැන් අහෝලාගේ පුංචි අම්මගේ පුතා මැරිලා කියලා. මොඩේනේ මම උඹලට කිව්වේ වඳ පුංචි අම්මගේ පුතා මැරිලා කියලා. ඉතින් උඹල වචන අහලා ගත්තට මට කරන්න දෙයක් නැහැ. උඹල සිහියෙන් ඇහුණ නැතුනහට මට කරන්න දෙයක් නැහැ. මම කිව්වේ වඳ පුංචි අම්මගේ පුතා මැරිලා කියලා. එතකොට මේ වඳ පුංචි අම්මගේ පුතාගේ දියුණුවට සතුටු වෙනවා වගේ වඳ පුංචි අම්මගේ පුතාගේ මරණයට දුක් වෙනවා වගේ අද අපේ ජීවිත තියෙන්නේ එහෙම සත්‍ය ස්වභාවය අනුව කවදාවත් උපදින්න බැරි ධර්මතා ටිකක් තියෙනවා කියලා අපි හිතාගෙන ඉන්නවා. දෙව් මිනිසුන් ඔව් ලෝක ප්‍රජාව මේ බාර ගන්නවා මේ ඉපදෙන ධර්මතාවයේ නම් ඔවුනුන්ට උපකාරයෙන් නොතිබී හටගන්න විඥාන නාම රූප ධර්මතා විතුරු නැතුවම අවසන් වීම වෙනවා. පැනවීමක් තවදුරටත් කරන්න වෙන කරන්න බෑ. මේ විඥානය කියලා කෙනෙක් කොයිතරම් ගන්න උත්සාහවත් වුණත් ඒ විඥානය කියලා අදහස ගන්නකොට ඒ තැන උපදින හැබෑම ධර්මතාවය බුදුරජාණන් වහන්සේ කියනවා මොකද්ද? නාම රූප විඥානයේ මිසක් විඥාන නම් නෙවෙයි. දැන් මෙතුමා ප්‍රශ්නෙට අපි දැන් එනවා. කෙනෙක් මේ කයින් ක්‍රියාත්මක වෙනවා, මේ වචනේ පවත්නවා, මේ හැඟීම් හිතුවල උපදිනවා කියලා මේ සංකාරයයි කියලා වෙන් කරාට වෙනම සංකාරය කියලා දෙයක් කවදාවත් එළියට ගන්න පුළුවන්ක නෙවෙයි. එයා සංකාරය කියලා කියනකොටත් එතන නාම රූප විඥාන කියන ධර්මතාවය මෙතදින අවසන් වෙනවා මිස තවදුරටත් ඒක සංකාරයක් එහෙම නෙවෙයි. කෙනෙක් මේක එහෙම
කරි ඉපදිලා අවසන් වෙනවා කියලා පහස්සේ කියනවනේ වෙන දෙයක් නෙමේ ඉපදිලා අවසන්
වෙනවා.
ඒ ඒ කියන කතාව අර ඉස්සෙල් මේ කතා කරපු අනිත්‍යයට වඩා දැන් ආයේ ලෝකෙ පැත්තට යොමු වෙලා වගේ නේද මේ ඉපදුන දේ අවසන් වෙනවා කියනකොට. විඥානය ඉපදිලා අවසන් වෙනවා කියන එකයි. දැන් අපි ඊයේ කතා කළ විඥානය අනිත්‍යයි කියන එකයි අතර වෙනසක් තියෙනවා නේද? දැන්
නැවත නැවතත් මම මෙන්න මෙහෙම කාරණාවක් ගැන කියනවා කියලා ඔබතුමන්ලට අර්ථය එනවද කියලා බලන්න. නැත්නම් ඇහෙන දෙයක ඔබතුමන්ලා හිතාගත්ත අර්ථයක් තියෙනවද කියලා බලන්න. මෙන්න මෙහෙම මම කියන්නේ. දැන් බෝධිසත්වයන් වහන්සේ පරේක්ෂණය කරමින් ගිහිල්ලා උන්වහන්සේට හම්බ වෙනවා මෙන්න මේ ඕනෝ නික්මෝ යන්නේ නැති විඥාන නාම රූප ධර්මතාවයක් ඉපදිලා ඒ විඥාන නාම රූප ධර්ම නතුවම අවසන් වෙනවා. හරිද? මම කියන්නේ මොකද්ද කියලා හරිද? කියනවාද? දෙනවාද? නාම රූප විඥාන කියන ධර්මතාවයක් ඕනෝ උපකාරයෙන් එක දෙනවා. අඤ්ඤමඤ්ඤය එකටම බැඳිලා මෙන්න අර යටින් ලියලා තියෙන ගුලියවල. මේක අවසන් වෙලා යම සිද්ධ වෙනවා. හරිද? ඉතුරු නැතුවම අවසන් වීම වෙනවා. හුත්වාන භවිෂ්‍යත්. තවදුරටත් ඉදිරියට පවතින්නේ නැහැ. හරිද? මෙන්න මේ අත්දැකීම ගැන නොදන්නා නිසා වෙනම නිර්මාණය වෙච්ච දේවල් ටිකට තමයි කියන්නේ මොනවාද? රූප, වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ. දැන් මෙහෙමයි. දැන් ඔබ ඕගොල්ලෝයි මමයි රූප කියලා කොයිතරම් කිව්වත් හිතුවත් දැන් ගුවන්ගෙන ගිහිල්ලා බලුවා ජීවිත අත්දැකීම් විදියට නම් උපදින්න පුළුවන් උපරිම මට්ටම මෙන්න මෙච්චර. මොකද්ද? විඥාන නාම රූප වුණොන්ට උපකාරයෙන් ඉපදෙනවා. ඒක ඉතුරු නැතුව අවසන් වෙනවා. හොඳයි. අපි කියමු බලන්න ඇයි ඒක ලෝකයට බරයි කියලා කියන්නේ කියලා. නිකන් අපි වචනයකට සීමා නොවෙයි මට ඒක අර්ථය කියන්නේ. සාමාන්‍ය මම ඔයගොල්ලන්ට යමක් කියනකොට කොහොම උත්සාහවත් වෙලා මම ඒව වචන වලින් අර්ථ ඔයගොල්ලන්ට විස්තර කරලා දෙන්න උත්සාහවත් වෙනවා. ලෝකයට බරයි කියලා කියනකොට මම පුතේ ලෝකය කියලා දකින්නේ මෙන්න මේවා. මානුනේ ලෝකය කියලා කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහට කියනවා මොකක් කියලාද? ලෝකය කියලා මට කියන්න නොතිබී ඕනෝන් උපකාරයෙන් ඉපදෙන නාම රූප විඥාන තුනතුම අවසන් වෙනවා කියනකොට ඕගොල්ලන්ට මේ පහෙන් බර මොකක් හරි එකක් පෙන්වන්නවට ඒක විඥානයයි දැන් බරයිද? ඒක විඥානය කියලා දැන් පෙන්වන්න පුළුවන්ද? ප්‍රශ්න වලට උත්තර දෙන්න නම් හේතුව දහම කතා බහ කරනකොට මේ ශාසනයේ විසඳන ක්‍රම ටිකක් තියෙනවා. ප්‍රශ්න සමහර ඒවා ප්‍රශ්න අහලා විසඳන්න ඕනේ. සමහර ඒවාට උත්තර නොදී අත්හරින්න ඕනේ. සමහර දේවල් ප්‍රමාණිකූලව බෙදලා අර්ථ විස්තර කරලා කියා දෙන්න ඕනේ. සමහර වෙලාවට අනිත් පැත්තට ප්‍රති ප්‍රශ්න අහලා ඒ කියන දේ කොයි වගේද කියලා අඳුන ගන්න ඕනේ. ලෝකය කියලා කියන්නේ ආයතන හයට. ලෝකය කියන මොකටද? ආයතන හයට. ඔබලු ඊට වඩා ලෝකයක් දන්නව නම් මොනා හරි මට කියන්න. හරි නිකන් ලෝකයට බරයි කියලා වචනයක් කියන්නේ බක ඔක්කොල්ලෝ අහත්ත මං ඒවට කැමති නැහැ. මට කැමති නැහැ කියන්නේ ඒක විසඳන්න බෑ. කොහොමද ලෝකය කියලා කියන්නේ මොකක්ද කියලා මට කියලා. ආන් එතෙන්ට බරයි මේක ස්වාමීන් වහන්සේ. ඒක ලෝකයට අයිති කියලා කිව්වොත් මට දැන් මම විනිශ්චය කරලා අධ්‍යයනය කරලා තියෙන ටිකෙන් ලෝකයට මේ න්‍යාය අයිතියක් නම් මගේ ප්‍රශ්න විසඳෙන්නේ නැත්නම් සමට ආයේ ත්‍රිපිටකේ පරිහරණය කරන්න පටන් ගන්න පුළුවන්. හරි උපකාරයක් ඒක. හේතුව මේ වෙනකොට මම 20 වතාවක් විතර ඒක පරිහරණය කරන මේ අධ්‍යයනය කරන මේ ඇවිල්ලා තියෙන 21 වෙනි වතාව මට අධ්‍යයනය කරන එක අමාරු නෑ මගේ ජීවිතේ ඒක. ඒ නිසා ලෝකය කියලා කියන මොනවාද මහණනේ හතර මහා ධාතුවට කියනවා මොකක් කියලාද? ලෝකය. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන දෙයට කියන මොකක් කියලාද? ලෝකය කියලා. ඇහැ කරනාසේ දිවකය මනසට කියන මොකක් කියලාද? ලෝකය කියලා. රූප ශබ්ද ගන්ධ රස පහස අරමුණු වලට කියන මොකක් කියලාද? ලෝකය කියලා. හරිද? එතකොට දැන් මෙන්න මේ කතා බහ කරන තැන එනකොට මෙන්න මේ විඥාන නාම රූප වුණොත් උපකාරී වෙලා හටගන්නවවත් ඒ හටගන්න නාම රූප විඥානේ වුණොත් එකක්වත් වෙන් කරලා අඳුන ගන්න බෑ. ඉතුරු නැතුව අවසන් වෙනවා කියලා මෙන්න මේ කියන තැනත් හරිද? මෙන්න මේ කියන තැනත් මට කියන්න ඒක ස්කන්ධයන්ගෙන් පටන් ගදයි.
අවසරයි සමින්නා. සමින්නාංශ දැන් ඒ පෙන්නපු තැනට නේද සමින්නාංශ අනිත්‍ය ධර්මතාවය කියලා කියන්නේ?
ඒ පෙන්නපු ධර්මතාවයට අහනවා අනිත්‍ය ධර්මතාවය කියන්නේ අපි සම්බන්ධයෙන්.
අනිත්‍ය ධර්මතාවය කියලා කියන දේ අපි කතා බහ කරන්න චුට්ටක් ඔබම අපි රැඳිලා ඉමු නේද? මේ කාරණාව විසඳනාට පස්සේ අපි අනිත්‍ය කියන කාරණාව මොකද්ද කියලා අපි පෙන්වන අය රාත්‍රිය අපි විශේෂයෙන් අනිත්‍ය කියන කාරණාව ගැන කතා කරා.
එහෙනම් මම ඇහුවෙත් එතනයි මෙතනයි මේ වෙනස්සක් වෙනස් බවක් පේනවා. මොකද මේ ටික ස්කන්ධ ටික ඇති විලා නැති වෙනවා කියනවා වගේ.
නෑ නෑ මම ස්කන්ධ ඇති විලා නැති වෙන කතාවක් කියනවා නෙවෙයි. දැන් මම මෙතුමගේ ප්‍රශ්නයට උත්තර දෙනවා. ඒකද මම මේ කාරණාව. මොන් මෙතුමයන් අහනවා වෙන ස්වාමීන් වහන්සේ සංඥාව කියන දේ මේක සාකච්ඡාව පටන් ගත්ත දෙනේ. සංඥාව රූපය ආදී විදිහට ස්කන්ධ වෙන වෙනම ස්වාමීන් වහන්සේ අපට අඳුන ගන්න පුළුවන්ද හට ගැනීම වෙනවද කියන ප්‍රශ්නය ඇහුවා. ඔව් දැන් මම ඕගොල්ලොන්ට කියනවා මෙන්න මෙහෙම දෙයක් කියන්නේ කොහොමද මෙන්න මේ න්‍යාය අපි දැනගත්තට පස්සේ හේතුව මේක අපි නොදැන ගන්න නොදැන ඉන්න තාක්කල් අපට එහෙම අදහසක් ගන්න පුළුවන්කමක් නැහැ. අපට ඇත්තටම තේරෙන්නේ රූප තියෙනවා වේදනා කියන දෙයක් ඇත්ත. ඒ මං කියන්නේ අර දහම මුකුත් නැතුව ඉන්න අපට මේ අර අප්‍රිකානු ජාතිකයන්ට පාට කියලා අඳුරන්න පුළුවන්, තදබරෝසි කියලා අඳුන ගන්න පුළුවන් රූප කියලා ඇති බවට මනසේ තියෙනවා සංඥා. ඇති බවට ගන්නවා. ඊට පස්සේ ඒවකින් එක වෙන් කරගත් අඳුනගත්ත බවත් තියෙනවා. ඒවා මුල් කරගෙන සතුට දුක උපදිනවා කියලා දෙයක් තියෙනවා. ඊළඟට ඒව ගැන හොඳ නරක විදියට හිතනවා කල්පනා කරනවා කියලා තියෙනවා. එතකොට එතන විඥානයේ හිත මනස කියලා දෙයක් ඇති බවට අදහසක් තියෙනවා. දැන් මෙන්න මේ දේවල් මේ විදියට ඇති පිරිස අතරද පිරිසටයි අවශ්‍ය වුණේ ජීවිතයේ ඇත්ත මොකද්ද කියලා හොයාගන්න. බෝධිසත්වයන් වහන්සේත් මීට වඩා වෙනස් විදියට හිටිය කෙනෙක් නෙවෙයි. හොඳට මතක තියාගන්න. අවුරුදු 35ක් වෙනකන් පේනහැර දේවල් තුල ඔව් ඒවා එහාට මෙහාට දෝලන වෙමින් සැප දුක් විඳිමින් සත්‍ය විදියට අරගෙන ජීවත් වීම ඕනේ. දැන් මේ පරිශ්‍රණයක් කරමින් යනකොට ඒ බෝධිසත්වදී අවසාන රාත්‍රියේදී උන්වහන්සේ කියනවා මෙන්න ජරා මරණය කියලා කියන දේ ඇයි උනේ කියලා හොයාගෙන යනකොට හම්බෙනවලු සත්‍ය වශයෙන්ම මෙතන ඉපදිලා අවසන් වෙන ස්වභාවය මෙන්න මෙහෙම ධර්මතාවය මෙන්න මෙහෙම දෙයක්. එතනදී ඕගොල්ලොන්ට මට කියනවා දැන් උපමාවයක් මතක් කරනවා මං සාරිපුත්ත මහරහතන් වහන්සේ මේකම පොට්ටිත මහරහතන් වහන්සේට කියා දෙනකොට අහනවා සාරිපුත්ත ඔබ කියන දේ පිළිබඳව මට ගැටලුවක් තියෙනවා. ඔබ එක වෙලාව කියනවා විඥාන්නේ විසානාම රූපේ උපදිනවා කියලා. තව වෙලාවක ඔබ කියනවා නාම රූපේ නිසා විඥාන උපදිනවා කියලා. කොහොමද මම මේකේ අර්ථ ගන්නෙ කියලා නලකලාප සූත්‍ර දේශනාවේදී ප්‍රශ්නයක් අහනවා. ඒ ප්‍රශ්නේ පොට්ටිත මහරහතන්ට ඕන වහන්සේට ඕන ප්‍රශ්නයක් නෙවෙයි. ඔබලා හිතනවාද අරහත්ත්වයේ සාක්ෂාත් කරලා ඉදින් සම්මාදිට්ඨිය පිළිබඳව සැක තිබුණා කියලා? නෑ නෑ එහෙම දෙයක් නෙවෙයි. වත්තිම ජනතාවට ඊළඟට මේ දහම ඇසුරු කරන පිරිසට හරියටම තැන පිළිබඳව තොරතුරු දෙන්න ඒකට උපචාරය පිණිස උන්වහන්සේගේ සාකච්ඡාව කරන. එතකොට උපමාවක් කියනවා පොට්ටිද ප්‍රඥාවන්තයේ උපමාවකින් කියන දේ අර්ථ තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. මොකද්ද උපමාව? හිතන්න ඕගොල්ලෝ මම ලීවි එකතු කරලා මෙටියක් බැඳෙනවා නැත්නම් උණ බට වේවා මොනා හරි බට වලින් ලී මිටි දෙකක් බැඳෙනවා උඩින් කපල යටින් කපල සමාන උස. මේ එකට තියෙන මේ බට මිටි දෙක ලී මිටි දෙක පොළව වල දාන්නේ නැහැ. මේ දෙක පොළව මතු පිට යම් දුරකින් තියලා උඩින් එකට ගාවල හේතු කරලා මේක දෙකම බිමට වැටෙන්නේ නැති වෙන්න සමබර කරන්න පුළුවන්. ඔයගොල්ලන්ට මේ වෙලාවේ පොත් දෙකක් සමාන බර තියෙන වගේ දෙයක් ගෙනල්ලා දුන්නොත් මට ඒ විදිහට කරලා පෙන්නන්න පුළුවන්. එතනදී දැන් කියනවා මෙන්න පොට්ටිද යම් වෙලාවක මේ වම් පැත්තේ තියෙන බටමිටිය පෙරළුවොත් තල්ලු කළොත් දකුණු පැත්තේ තියෙන බටමිටිය අවකාශයේ රැඳිලා තියෙයිද නැත්නම් බිමට වැටෙයිද? පතිත වෙනවා බිමට වැටෙනවා. දැන් එහෙම හේතු කරලා තියෙන බටමිටි දෙකේ දකුණු පැත්තේ බටමිටිය බිමට පෙරළුවොත් වම් පැත්තේ බටමිටිය ඉතුරු වෙලා තියෙනවා. ඒක බිමට වැටෙනවා පතිත වෙනවා. පොට්ටිත මෙන්න මේ විදියමයි. මොකද්ද මේ කියන්නේ? වෙනම ඕගොල්ලොන්ට අඳුනගන්න බෑ. වෙනම කවදාවත් පවතින්නේ නෑ. මොකක්ද මේක අර්ථයවද? ඒ එක බටමිටියකට උදාහරණයට ඊයේ මතක් කළා. ඒකට දාන්න මොකක් කියලාද? නාම රූප කියලා. අනිත් එකට දාන්න කිව්වා මොකක් කියලාද? විඥානය කියලා. හරි. එහෙනම් විඥානේ අවසන් වුණා කියලා කියනකොට ඒ අවසන් වීම වුණා නම් අවසන් වෙන්න ඕනේ මොකක් සමගද? නාම රූප සමග. එහෙනම් එතන අවසන් වෙන්නේ ඒ විදියනම් ඒ දේ විඥානය කියලා පිළිගන්න බාර ගන්න එක සුදුසුද? සුදුසු නෑ. යෝධිය තේරුණාද? දැන් විඥාන නාම රූප කියලා වුණුන් උපකාරයෙන් ඉපදිලා වුණුන් සමග පවතින මේ දේ දැන් කියනවා එක බටමිටියක් පෙරළුවාම අනෙක් බටමිටියක් වැටෙනවා වගේ නෝවුන් ඔවුනෝන් උපකාරයෙන් එකටම බැඳිලා ඉපදුනා නම් ඒ එකටම බැඳිලා ඉපදිච්ච දේ විඥානය කියලා අවසන් වීම වුණා නම් ඒ අවසන් වීම වෙන්නේ මොන තමගද? නාම රූප තමග. එහෙනම් ඒ වෙලාවේ ඒ අත්දැකීම කියන කාරණාව මේ දේ එකට ඒකරාශී වීම මත ලැබිච්ච එකක් නේද? දැන් ඒක අවසන් වෙනකොට ඒ දේ උපද්දපු සියල්ල අවසන් වෙලාද නැද්ද? නාම රූප සහ විඥාන. දැන් ඒක අපේ විඥානයේ අත්දැකීම හිතේ අත්දැකීම කියන විදියට බාරගත්තා නම් මේක සත්‍යද නේද නැත්නම් සත්‍ය ඉක්මවා ගිහිල්ලාද? සත්‍ය ඉක්මවා ගිහිල්ලා. එතකොට දැන් ඒ කියන්නේ නාම රූප කියන දෙයක් නැතුව විඥානය කියන දෙයක් පණවන්න පුළුවන් කියන තැනකට ඇවිල්ලා. හැබැයි දැන් ඕගොල්ලොන්ට මට උපමාව කියන්න නිකන් විනෝදයකද? නෑ, අර්ථය ගන්න. ඒ උපමාව කියන්නේ විනෝදයට නෙවෙයි. ඕගොල්ලොන්ට මට ආයේ හිතෙන්න පුළුවන්. මේක කියනකොට නෑ ඊළඟට එහෙනම් විඥානයේ අත්දැකීම තමයි මේ එන්නේ කියලා අදහස් වෙනවා නම් මතක තියාගන්න. විඥානයේ කුමක් ඇති කල්ලිද? සංකාර ඇති කල්ලි. සංකාරයේ කුමක් ඇති කල්ලිද? අවිද්‍යාව ඇති කල්ලි. බලන්න බලන්න. ආයෙත් එහෙනම් ඔබ විඥානය කියන දේ අවසන් වීම දකින්න ඕන නම් අඳුන ගන්න වෙන කවදා හරි මොකද්ද? අවිද්‍යාව කියන දේ අවසන් වෙන ක්‍රමය. ඇත්ත කියන දේ නොදන්නා බව. එතකොට මේ තැන කියලා මේ ගැන නැවත නැවත කතා බහ කරමින් උපමාව කියන්නේ ඇයි? වෙනම නාම කියන කොටසට අයිති වේවා, රූප කියන කොටසට අයිති වේවා, විඥානය කියන දේ ස්වභාවයට අයිති වේවා, නිමිත්තක් තොරතුරක් සත්‍ය දෙයක් වෙන්නේ නැහැ. කතා බහ කළ දෙන්නට ආපහු වෙන්න. එතකොට ඕගොල්ලොන්ට මට රූපේ කියන දේ හම්බුනේ කොහොමද කියනකොට කියනවා අවිද්‍යා සමුදයෝ රූප සමුදය, තණ්හා සමුදයෝ රූප සමුදය, කම්ම සමුදයෝ රූප සමුදය, ආහාර සමුදයෝ රූප සමුදය, නිබ්බති ලක්ෂණ සමුදය රූප සමුදය. මෙන්න අනිත්‍ය සංඥාව ගැන අපිට කතා බහ කරනකොට දැන් ප්‍රශ්නේ ඇහුවේ අනිත්‍ය කියන්නේ නේද කියලා. අනිත්‍ය කියන අදහස ගන්න වෙන්න මෙහිය කිව්ව මතකයි. අනිත්‍ය කියන වචනේ කියන්නේ බුදුරජාණන් වහන්සේ කියන උදේවේ අර්ථයෙන් අනිත්‍ය කියලා කියන්නේ. එතකොට උදේවැය කියන්නේ කොහොමද කියලා ඔබේ මගේ අදහස මෙතෙන් දතුල් කරලා බෑ. උදේ කියන්නේ මොකද්ද, වැය කියන්නේ මොකද්ද කියලා අපි ආයෙත් ඒ අර්ථය තියෙන තැනට යා යුතුයි. ඒ අර්ථය තියෙන්නේ කොතනද කියනකොට ඔන්න ඒ අර්ථය තියෙනවා කොතනද? පටිසම්භිදා මග්ගස්තරණේ භාග්‍යතුන් වහන්සේගේ තෙසත්තය ඥාන කියලා ඔයගොල්ලෝ අහලා තියෙනවා නේද? ඒ තෙසත්තය ඥානවල 6 වෙනි ඥානයට කියන්නේ උදේවැය ඥානය කියලා. එතකොට කියනවා යම් කිසි කෙනෙක් රූපේ උදය දැනගන්නවා නම් කාරණා පහක් දැනගත යුතුයි. රූපේ වැය දැනගන්නවා නම් දකින්නවා නම් කාරණා පහක් දැනගත යුතුයි. එයින් තමයි රූපේ අනිත්‍ය කියන දේ ආ දැනගත්තේ උදේ වැය දැනගැනීමෙන්. හරි, ශාසනයේ අර්ථ ඕවල්ලොංග මගේ ලෝකයේ අර්ථ වලට චුට්ටක්වත් ගැලපෙන්නේ නැති තරමට ඒ අර්ථය ඉතාම ගැඹුරු තැනකට යනවා. එතකොට දැන් මේ උදේවය කියන කාරණාව කියනකොට කියපු දැන් දැන් ඕගොල්ලොන්ට ආපහු වචන ටික හම් වුණා මොකද්ද? අවිද්‍යාව කියන දේ ඇතිකල්ලි රූපය කියන දේ හම්බ වෙනවලු. තණ්හාව කියන දේ ඇතිකල්ලි රූපය කියන හම්බ වෙනවලු. ඊළඟට කර්ම කියන දේ ඇතිකල්ලි රූපය කියන දේ හම්බ වෙනවලු. ආහාර කියන දේ ඇතිකල්ලි රූපය කියන දේ හම්බ වෙනවලු. නිබ්බති ලක්ෂණය කියන දේ ඇතිකල්ලි රූපය කියන දේ හම්බ වෙනවලු. දැන් අවිද්‍යාව අවිද්‍යාව කියනකොට ඕගොල්ලොන්ට මට ඒකටත් නොයෙක් දේවල් කියන්න පුළුවන්. කෙනා කෙන අවිද්‍යාව කියලා කියන වචනයට අර්ථ අහල බැලුවාම කියන අර්ථ බැලුවාම බොහෝම අමුතු අර්ථ තියෙනවා. හරි, දැන් මහා නිධාන සූත්‍රයේදීත් මෙන්න මේ තැනට ගෙනල්ලා බුදුරජාණන් වහන්සේ කියනවා ආනන්ද සසර කියලා කිව්වෙත් එච්චරමයි, ඉපදීම ජරා මරණ කියලා කිව්වෙත් ආනන්ද මෙච්චරමයි, ලෙඩ වෙනවා වයසට යනවා ආදී සියල්ල කියලා යමක් කිව්වනම් ඒ ඔක්කොම කිව්වේ කොච්චරද නමෙච්චර. මහා නිධාන සූත්‍රය හරියටම අර්ථ විනිශ්චය කළා නාම රූප විඥාන කියන තැනට ගිහිල්ලා කියන තොරතුරු ඡේදය කියවල බලන්න. මේ ඉක්මවා යන්නේ නැහැ ආනන්ද, මේ අඤ්ඤමඤ්ඤව උපදින්නා වූ ඒ නාම රූප විඥානය ඕනෝන් කවදාවත් ඉක්මවා යන්නේ, ඒ ඉක්මවා යන්නේ නැහැ කියලා කියන්නේ පුතේ මොකද්ද? එහෙනම් මෙතනින් එහාට ආයතන කියලා දෙයක් ආයේ වෙන උපදින්නේ නැහැ කියලා, මෙතනින් එහාට සංකාර කියලා දෙයක් උපදින්නේ නැහැ කියලා, එතනින් එහාට තවදුරටත් අවිද්‍යාව කියලා දෙයක් උපදින්නේ නැහැ කියලා, මෙතනින් එහාට නාම රූප කියන දේ විඥාණයට නැඹුරු වෙලා විඥානේ නාම රූපෙට නැඹුරුලා මේක ඉක්මවා යන්නේ නැහැ කියලා කියන්නේ ආයෙත් ඕගොල්ලොන්ට මට අදහස ගන්න සුදුසුද නාම රූප හේතුවෙන් සලායතන කියලා? ඒ සලායතන කියලා ඕගොල්ලොන්ට මට හම්බුනේම මේක නොදන්නාගෙන. ඒ නිසයි ආයතන කුමක් ඇතිකල්ලිද? ඒත් අවිද්‍යාව ඇතිකල්ලි, තණ්හාව ඇතිකල්ලි, කර්මය ඇතිකල්ලි, ආහාර ඇතිකල්ලි, නිබ්බත් ඇතිකල්ලි. පංච උපාදානස්කන්ධේම මොකක් ඇතිකල්ලිද? අවිද්‍යාව ඇතිකල්ලි, තණ්හාව ඇතිකල්ලි, කර්මය ඇතිකල්ලි, ආහාර ඇතිකල්ලි, නිබ්බත් ඇතිකල්ලි. හතර මහා ධාතු කුමක් ඇතිකල්ලිද? රූප, ශබ්ද, ගන්ධ, රස, පහස, සිතුවිලි කුමක් ඇතිකල්ලිද? එකම තැනකට ගෙවිලා නවත්තනවා. දැන් මම මේකේ අර්ථ කියනවා.